Presentation of papers, the Honorable Prime Minister, Minister of Education, Higher Education and Vocational Education.
Honorable Deputy Speaker, I present the annual report of the National Center for Advanced Studies in Humanities and Social Sciences for the year 2020. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the integrated annual report of the National Savings Bank for the year 2023. I move that this report be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I present the report on the deviation of headline inflation from the inflation target set out in the Monetary Policy Framework Agreement for the third and fourth quarters of the year 2024, an annual economic review of the Central Bank of Sri Lanka for the year 2024. I move that the report and the economic review be referred to the Committee on Public Finance. Honorable Deputy Speaker, I also present the report on the observations and steps taken in terms of the Standing Order 119-4 of the Parliament with regard to the matters mentioned on the Ministry of Finance, Planning and Economic Development and the institutions coming under its purview in the report of the Committee on Public Accounts which were presented to Parliament. I move that the report be referred to the Committee on Public Accounts.
The Honourable Minister of Fisheries, Aquatic and Ocean Resources.
கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, 2023 ஆண்டுக்கான தேசிய நீரியல் வளங்கள் ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி முகாமையின் வருடாந்த அறிக்கை மற்றும் கணக்குகளை நான் சமர்ப்பிக்கின்றேன். இவ்வறிக்கை சுற்றாடல் கமத்தொழில் மற்றும் வளங்களின் நிலையத்தன்மை பற்றிய துறைசார் மேற்பார்வை குழுவிற்கு ஆட்டுப்படுத்த வேண்டும் என சமர்ப்பிக்கின்றேன். நன்றி.
The Honorable Minister of Urban Development, Construction and Housing.
Honorable Deputy Speaker, I present the annual report and accounts of the Sri Lanka Land Development Corporation for the year 2021. I move that this report be referred to the Sectoral Oversight Committee on Infrastructure and Strategic Development. Thank you.
The Honorable Minister of Energy.
நியோஜகத்தானாயகத்துமுனி 2021 வருஷே சந்தா ஸ்ரீ லங்கா பரமாணு பலசக்தி மண்டலி வார்ஷிக வார்த்தாவ மம இதிர்பாத் கரமி மிம வார்த்தாவ எட்டுதேல் பாசுகம் சா உபாய மார்க்கிக சங்வர்தனை பிலிமந்து ஆன்ஷிக அதீக்ஷன காரக சபாவித யொமுகல யுதுயாய் மம யோஜனா கரமி.
Item number 2 on the order of business, presentation of public petitions. The Honorable Dr. Dammika Patabendi, Member of Parliament.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හිරුවඩුන්න අන්දිරමඩ මාවය පාර අංක 102 දරණ ස්ථානයේ පදිංචි KAK සමන් ධර්මසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
The Honorable Dr. Kavinda Hishan Jayawardena.
Honorable Speaker, I present the petition received from Mr. G. Jayathissa of number 196/2/1 Gampaha Road, Convent Junction, Ekala.
Honorable Lasith Bhashana Gamage, Member of Parliament, 2 petitions.
Garu Kathanayakathumani, Meegamuwa Pitipana Alut Kuruwa Anka 14 එක දරණ ස්ථානයේ පදිංචි M Mangali Niranjala Pranandu Mahatmiyagen ලැබුණු පෙත්සමක් සහ බත්තරමුල්ල අකුරේකොඩ වැවපාර මහින්දලාල් වනිගතුංග මාවත අහවැණි අතුරුපාර අංක 45 7 2 දරණ ස්ථානයේ පදිංචි මංගරිකා දුල්මිනි හරන් කහව මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
The petition stand referred to the Committee on Public Petitions. We come to item number 3 on today's order paper, questions for oral answers. State your point of order. Dr. Harsha, please.
We had mentioned to the Director Legislative Services that we are going to present a short note. Honorable Speaker, I wish to bring to the attention of the House that the Committee on Public Finance successfully conducted the first seminar of the Knowledge Sharing Seminar Series on 21 March 2025. The theme of the seminar was Post-Crisis Poverty Dynamics, presented by the Center for Poverty Analysis. I'm not going to read the whole thing. I'm just going to table this, and we request you, Honorable Speaker, to make available copies to all members. Thank you.
Thank you.
අපේ ගැන දැනුවත් නැහැ. අද දිනේ ඇජෙන්ඩ එකේ සා ලේකම් කාර්යාලයෙන් පැහැදිලි කරනවා හොඳයි.
මේක මේ මොකක්වත් නෙවෙයි, මේ තියෙන්නේ ශ්‍රී ලංකා පවර්ටි අප්ඩේට් එකේ ඇනලිසිස් එක. ඉතින් මේක අද අපි ප්‍රසන්ට් කරනවායි කියලා කිව්වා. ඒක තමයි මම මේක කරේ. වැරදිද? Is it wrong or is it not wrong?
Should not be informed before.
I am not going to inform everybody. I inform the office. I can't be informing all of you, no?
Okay, we'll come to the questions for oral answers.
If it is not out of order,
we don't have any issue with presenting any report, right? But according to the information we got from the LH office, we are not aware about this kind of report presenting today. We would like to know whether it's informed to the Secretary General and to the Speaker, and it's okay.
No, don't tell me that
මම කැමති ඉස්සෙල්ලම මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන එකේ කන්ටෙන්ට් එක ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එකම දේ පාර්ලිමේන්තුව එජෙන්ඩ එකේ හදන විදියක් තිබෙනවා. ඒසම මම දැනගන්න කැමති ලේකම් කාර්යාලයෙන් ඉස්සෙල්ල ඒක ක්ලියර් කරලා දෙන්න. ඊට පස්සේ ඒ අවස්ථාවේ තිබුණා නම් මන්ත්‍රීතුමාට මේක ඉදිරිපත් කරන්න දෙන්න. මොකද එහෙම නැතුව අපි මෙතන වාර්තා ඉදිරිපත් කරන්න පටන් ගත්තොත් අපිට පාර්ලිමේන්තුවක් කරන්න බෑ. අනික සෙක්‍රටරි ජෙනරල්ස් ඔෆිස් හරියට කියන්න පාර්ලිමේන්තු එකට මොකක්ද ස්ටෑන්ස් එක
කියලා. The Secretary General office informed it has not been informed to them, Honorable Harsha. They say it has not been informed to them.
Well, I mean, I can't go and ask your secretary who informed who, but this is what I was told, that I have to raise a point of order and issue it because the director of legislative services was told. If you don't want this report, say so. We will take it back.
Okay.
Pamitani Mika Dhanata Mahitani order paper down with the Pats and Behair. අමුත් මේ පිළිබඳව ඔබතුමා සෙක්‍රටරි ජෙනරල් ඔෆිස් එකත් එක්ක කතා කරලා ඊට පස්සේ සුදුසු පියවරක් ගන්න දැනට මේක වැරදි
සම්බන්ධයක් කරලා ඉස්සෙල්ලා I think there been some misunderstanding. I will talk to the office of the secretary general and sort it out. Okay. Thank you. Questions or answers? Question? Yes.
It is up to you, sir. You know, this is the poverty analysis. So if you want to take it, if you don't want, throw it in the trash. I don't mind.
Honorable, question number one.
මේ හැම දෙයකම ඉම්ප්ලිකේෂන් එකක් ගවර්න්මන්ට් එකට එන නිසා මේක පවර්ටි ඇනලිසිස් එක විදිහට අතිශය වැදගත් වෙන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තු එකේ ඕඩර් පේපර් එක අනුව අපිට ඉදිරිපත් කළ හැකි නොකළ හැකි දේවල් මේක පැහැදිලිව තිබෙනවා. ඒක ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයක් නෙවෙන්න පුළුවන්. නමුත් ඒක කාගෙන් හරි අඩුපාඩුවක් වෙලා ඔ නොවි හරි මේක ඕඩර් පේපර් එක අපේ අද ඇජෙන්ඩ එකට ඇතුළු වෙලා නැහැ. එහෙම පාර්ලිමේන්ට් එකක් කරන්න බෑ. අපි එක එකනා මෙතන එක එක වාර්තා ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඒකයි මෙතන පොයින්ට් එක, ටෙක්නිකල් පොයින්ට් එකක් තියෙන්නේ. කන්ටෙන්ට් එක සම්බන්ධ ප්‍රොසීඩියර් ඉෂුව එකක් තියෙන්නේ. ඒක කරුණා කරලා ඒක පාර්ලිමේන්ට් එකට ඉන්සල්ට් එකක් කරගන්න ගත යුතු නැහැ. ඒකයි මගේ ඉස්සාව. අපේ ඉස්සාව.
Oral questions number 1, Honorable Hisha Vithanage Ankumbar Arachchi to ask the Prime Minister, Minister of Education, Higher Education and Vocational Education.
නියෝජ්‍ය කතානායකතුමනි මම පළවෙනි ප්‍රශ්නය
අහනවා. නියෝජ්‍ය කතානායකතුමනි මම පිළිතුරු සපයනවා. ප්‍රශාංක ක්‍රම ඉලක්කම් අංකය 1 දැන් ශ්‍රී ලංකාවේ ඇති ජාතික පාසල් සංඛ්�යාව 396 ක්‍රම ඉලක්ක අංක 2 එම පාසල්වල නම් ඇමුණුම එක මගින් ඉදිරිපත් කර ඇත. දිගු ලැයිස්තුවක් තියෙනවා ඇමුණුම මත තියෙනවා. ක්‍රම ඉලක්කම් අංක 3 මෙන්න මේ ආකාරයෙන් තියෙන්නේ. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ එක ශ්‍රේණියට අදාළ ජාතික පාසල් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති විවල්පදන පත් කරති පාසල් ගණන 91ක් ඉහත ජාතික පාසල් අතරින් නියමිත සුදුසුකම් සපුරා නැති විදුහල්පති පත් කර ඇති විදුහල්පතිවරුන් පත් කර නොමැති පාසල් සංඛ්‍යාව 46ක්. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2-3 ශ්‍රේණිය ජාතික පාසල් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති විදුහල්පති පත් කර ඇති පාසල් ගණන 22ක් නොමැති පාසල් ගණන 25ක්. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 ශ්‍රේණිය සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් පත් කර ඇති පාසල් ගණන 124ක් සපුරා ඇති විදුහල්පතිවරුන් පත් කර නොමැති පාසල් සංඛ්‍යාව 88ක්. එකතුව සියලු ජාතික පාසල් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් පත් කර ඇති පාසල් ගණන 237ක් නොමැති පාසල් සංඛ්‍යාව 159ක්. ගරු නියෝජක කතානායකතුමනි, රෝම ඉලක්කම් අංක 4 ජාතික පාසල් විදුහල්පති තනතුරු පුරප්පාඩු සම්පූර්ණ නොවීමට හේතුව නියමිත සුදුසුකම් සහිත නිලධාරීන් සිටියද විදුහල්පති තනතුරේ පවතින වක්කීම්හා රාජකාරී හේතුවෙන් ඒ සඳහා ආයුධම් ක්‍රීමේ අඩු ප්‍රවණතාවක් පෙන්වයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන් විදුහල්පති සේවයේ දැරිය යුතු ඇතැම් පාසල් සඳහා එම ශ්‍රේණියේ නිලධාරීන් අයදුපත් යොමු නොකරන තත්ත්වයක් පහුගිය කාලය තුළ පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ අනු නිරීක්ෂණය වූ බැවින් මින් ඉදිරියට ජාතික පාසල්වල විදුහල්පති පුරපාඩු සම්පූර්ණ කිරීම සඳහා ආයුධපත් කරන විදිහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ හෝ එම ශ්‍රේණියේ නිලධාරීන් ආයුධපත් ආයුධම් කර නොමැති අවස්ථාවදී 2 ශ්‍රේණියේ නිලධාරීන්ටද ආයුධම් කිරීමට හැකිවන පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව සමග සාකච්ඡා කර විදුහල්පති තනතුරු වලට පත් කිරීම ක්‍රමවේදයේ සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබේ. ප්‍රශ්න අංක ආ අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාට පිළිතුරු ලබා දීම සම්බන්ධව. මම හිතනවා එතුමාගේ පිළිතුරත් එක්ක අපිට පේනවා, පැහැදිලි වෙනවා අපේ රටේ පාසල් පද්ධතිය තුළ විශේෂයෙන්ම ජාතික පාසල් විශාල ප්‍රමාණයක 150කට ආසන්න ප්‍රමාණයක විදුහල්පතිවරු ඒ අවශ්‍ය සුදුසුකම් ලත් විදුහල්පතිවරු නැහැ. එතකොට පාසලේ අනෙත් තත්ත්වයක ජාතික පාසලක් බවට පත්වෙන්න අවශ්‍ය මූලික අවශ්‍යතා ටික ගත්තොත් ඔයිට වැඩිය එහා තියෙන්නේ. ඉතින් මම හිතනවා පහුගිය කාල සීමාව තුළ ගරු අග්‍රාමාත්‍යතුමියත් ඉන්න ඔබතුමියගේ අවධානයට යොමු කරනවා දේශපාලන ව්‍යාපෘති විදියට මේ රටේ ජාතික පාසල් බෝඩ් ලෑල්ලට සීමා කළ නම් කරන්න කටයුතු කිරීම හරහා විහිළුවක් වෙලා තියෙන නිසා මම ඉල්ලීමක් කරන විශේෂයෙන්ම සමහර සාධනීය පියවරන් රාශියක් අධ්‍යාපනය වෙලා අධ්‍යාපනය වෙනුවෙන් ගන්න මොහොතක මේ දේශපාලනඥයන්ගේ දේශපාලන ව්‍යාපෘති වලට පාසල් එකතු කර ගැනීම එක පියවරක් තමයි ජාතික පාසල්. පහුගිය කාල සීමාවේ අපි දැක්කා ජාතික පාසල් බවට පත් කරනවා කියලා බෝඩ් ලෑලි ගහන් ගියා. විදුහල්පතිවරයෙක් හොයාගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා නම් මම දන්නේ නැහැ ඒ ජාතික පාසලෙන් ඇති වැඩේ කුමක්ද කියලා. මම ඒ නිසා ඔබතුමීගෙන් අහනවා මේ ගැටලුවට ගරු නියෝජ්‍යමතුමාගේ අහන මේ ගැටලුවට දැන් අධ්‍යාපන පරිපාලන සේවයේ එක විදුහල්පතිවරු අයදුම් නොකරන හේතුව මොකක්ද කියන කාරණාව පිළිබඳව මම හිතන්නේ අපිට පැහැදිලි අවබෝධයක් තියෙනවා. පාසලේ ගුරු ශ්‍රේණියේ පළවෙනි පන්තියේ ඉන්න ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් වෙන්න අකමැති ඇයි කියන කාරණාව ගැන අධ්‍යාපන බලධාරීන්ට අවබෝධයක් තියෙනවා. ඒ නිසා මෙතෙක්කල් ඒකට අවශ්‍ය පියවර නොගෙන හුදු වෘත්තීය සමිති කරගෙන ඉවර වෙලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කරන තැනට යන්නේ නැතුව මේකට සැබෑවට විසඳුමක් හොයන්න ඔය දෙවෙනි ශ්‍රේණියෙන් ගන්න එක හරිද? එහෙම නැත්නම් මේ මේ ප්‍රශ්නේ මුල හොයාගෙන ඉවිලා ඒකට උත්තරයක් හොයන එක නේද වැදගත් වෙන්නේ කියලා ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි.
ඕනරබල් ඩෙපියුටි මිනිස්ටර්,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සුති ප්‍රශ්නේ සම්බන්ධයෙන්. ඔව්. අයදුම්පත් කැඳවීමේදී 1 ශ්‍රේණිය සහ 2-3 ශ්‍රේණි වල සමහර විදුහල් වලට අයදුම්පත් කැඳවීමේදී අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් මැලිකමක් දක්වන්න එක හේතුවක් නෙමෙයි විවිධාකාර හේතුන් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම එක හේතුවක් තමයි අපි ඉදිරිපත් කළ යුතුයි. අපි දැනට අපේ දැනට තියෙන සම්මතයන් හැටියට තියෙන ජාතික පාසල් සහ නාගරික පාසල්. දැන් ඔන්ඩෝය ඔය කොටසේදී අපිට වැඩිපුර ප්‍රමාණයක් ඉදිරිපත් වුණයින් පස්සේ අපිට තියෙන ගැටලුව තමයි ඉතිරි පුරප්පාඩු පොරවා ගැනීම සම්බන්ධයෙන් සහ ඔබතුමා සඳහන් කරපු කාරණාව. පහුගිය කාලවල ජාතික පාසල් ලෙස නම් කරලා තියෙනවා බෝඩ් ලෑල්ලකින් විතරක්. නමුත් අවශ්‍ය පහසුකම් සපුරලා නැහැ. ඒක ඇත්ත. ඉතින් මෙන්න මේ කාරණා කීපයක් මත තමයි ඉල්ලුම් නොකරන්නේ. නමුත් අපිට තියෙන අභියෝගය තමයි සියලුම පාසල් වලට අදාළව නිලධාරීන් අදාළ ශ්‍රේණියට අදාළව අපි ස්ථානගත කළ යුතුයි. දැනට අධ්‍යාපන පරිපාලන සේවයේ අලුත් නිලධාරීන් සංඛ්‍යාවක් 550ක් නැවත පත්කර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මත දැනට තියෙනවා. ඒක ඉදිරියේදී පත්කර ගැනීම කරනවා. එතකොට ඒ පිරිසත් අපිට මෙන්න මේ ප්‍රදේශවලට යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. මම හිතනවා ඔබ සැහැමිට පත් වෙනවා කියලා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය යොමු කරනවා කරු ඇමතුමාට. අපේ රටේ පාසල් පද්ධතිය තුළ ව්‍යූහාත්මකව ගත්තොත් දැන් වර්තමානයේ වෙනකොට පාසලේ සමහර පාසල් ග්‍රාමීය පාසල් වල විශේෂයෙන් අපි දකින කාරණාවක් තමයි ගරු ඇමතුමා දැන් අපි පාසල් යන කාලේ පාසලට ළමයි ටික ගෙන්න ගන්න පාසලේ විදුහල්පතිවරයා ගුරුවරයා ඇතුළු සියලු දෙනාගේ ලොකු උමනාවක් තිබුණා. අද සමහර ග්‍රාමීය පාසල් වල ළමයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඒකට මම හිතන්නේ ඒ උත්තේජනයක් දෙන්න ගුරුවරයා උනන්දු වෙන්නේත් නැහැ. මේ පාසල් පද්ධතිය තුළම ඒක මම මේ වර්තමාන ආණ්ඩුවට චෝදනාවක් කරනවා කරන්න කාලෙකුත් නෙමෙයි. මම ඇමතුමියගේ අවධානය ලක් කරනවා. මේකට ප්‍රධාන හේතුව ඔබ විශ්වාස කරනවද අපේ රටේ පාසල් පද්ධතිය තුළ මේ සම්පත් ලබා දෙන සියලු පිරිස සතුටෙන්ද මේ වැඩේ කරන්නේ? මේකට එහාට ගිහිල්ලා දැන් උදාහරණයක් විදිහට පාසල යන කාලේ වෘත්තීය සමිති ගුරුවරු එළියට බැහැලා කෑ ගහන මහ ලොකු තත්ත්වයක් තිබුණේ නැහැ. අද ගුරුවරයාගේ රාජකාරී කොටස බවට පත් වෙලා තියෙන ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලගන්න. ඒ තැනට පත් වෙලා තියෙද්දී මේ පාසල් පද්ධතිය තුළ නිසි ප්‍රමිතියකට දරුවට අවශ්‍ය වෙන අධ්‍යාපන ලබා දෙන පරිසරයක් නිර්මාණය වෙනවද? සා ඔබතුමිය අධ්‍යාපනයේ යම් යම් වෙනස්කම් කරනවා. මගේ අදහස ඔබතුමියගෙන් දැනගන්න කැමතියි, ඇමතුමාගෙන් දැනගන්න කැමතියි. මේ රටේ පාසල් පද්ධතිය දේශපාලනයාගේ අවශ්‍යතාවලින් පැත්තකට ගෙනියනවා වගේම පාසල් පද්ධතිය ඇත්තටම වෙන්න ඕන වෙනස්කමට අත තියලා තියෙනවද? ඒක ප්‍රවේශයක් අරන් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරුනියෝ ජකතානක තිබෙන ස්තුතිය ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔව් අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික කාරණා ටිකම තමයි එකක් තමයි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ. එතෙන්දී විශේෂම පරියන්තයේ තියෙන පාසල් වල එකක් තමයි කිලෝමීටර් 3ක් අරයක් ඇතුළත මූල් ප්‍රාථමික පාසලක් පිටවන ඒකේ ඒ සංකල්පීය තියෙන වැඩසටහන අපි ක්‍රියාත්මක කරමින් පවතින මේ අවස්ථාවේදී ඊට අමතරව භූ විෂමතාවයේ ප්‍රවාහන අපහසුකම් සහ සියලු මානව සම්පත් ගැටලු තියෙන පාසල් මෙන්න මේ පාසල් විශේෂම පරියන්ත පාසල් අඳුනගෙන අපි විශේෂයෙන් යම් කිසි පාසලක් ඒ පාසලට අදාළ සම්මත නිර්ණායක ඇතුළත් සියලු පහසුකම් සහිත පාසලක් අපි නිර්මාණය කරන මූලික ක්‍රියාදාම තමයි ඉන්නේ. මේකෙදි මානව සම්පත් වර්ධනය කිරීම එකක් තමයි ප්‍රතිපත්ති. මේ කාරණාත් අපි ගාව තියෙනවා. ඊළඟට මෙන්න මේ සම්පත් බෙදී යාමේ විෂමතාවය නැති කිරීම තමයි මූලික අරමුණක් වෙන්නේ මේ ප්‍රතිසංස්කරණ ඇතුළත. ඒතර අපි හිතනවා මේ ලබන අවුරුද්ද පටන් ගන්න මේ ප්‍රතිසංස්කරණත් ඔස්සේ අර එකක් තමයි අපි කියන්නේ ගුරුවරයාත් යම් කිසි සෑහීමකට පත්විය හැකි සහ සම්පත් ප්‍රමාණයක් තියෙන සහ ශිෂ්‍යයාටත් සෑහීමකට පත්විය හැකි සම්පත් ප්‍රමාණයක් තියෙන ළඟ පාසලක්. එතකොට ওই ජාතික පාසල් වලට තියෙන තරගයත් අඩුවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රියාදාමය දැන් කරමින් ඉන්නේ.
ඔනුබල් හේෂා විතානගේ
ඔබතුමා කිව් විදියට දැන් මම දැක්ව ඔබතුමාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලත් තිබුණා කිලෝමීටර් 3කට හැම පාසලක් හදනවා කියන එක නම්බර්ස් ගන්න උන කොච්චර ප්‍රමාණයක් කරනවද ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් එකද ඔබතුමා කියන මම හිතුවා ඒක මේ අමතක කරලා දාලා තියෙන එක කරන්න පුළුවන් වැඩක්ද ගරු ඔබතුමා?
අරයක් ඇතුළත කිලෝමීටර් 3ක අරයක් ඇතුළත කියලා අපි කියන්නේ. අරයක් ඇතුළත ප්‍රාථමික පාසලක් අරයක් කිලෝමීටර් ඒක අපි හොයමින් ඉන්නේ සංඛ්‍යාව ඉදිරියේදී ඉදපත් කරන්න.
Let's proceed to the question number two on today's oral questions. Honorable Chanakya and Rasamanikam to ask the Minister of Public Administration, Provincial Councils and Local Government.
Mama Ahanawa Katha Nayaka Thumani.
Garu Niyojya Katha Nayaka Thumani, Garu Chanakya and Rasamanikam Mantri Thuma Visin Idiripat Karana Lada Prashneta Adala Pilithuru Meseyi. Pilithura Roman 1 ඔව් රෝමන් 2 ඒ දෙකේ අංක 1 කොක්කඩි චෝලෙයි අම්බිලාන්තුරේයි මාර්ගය පට්ටිපලෙයි හන්දියෙන් ආරම්භ වී අරසඩිතු කඩුක්කාමුණේ හරහා අම්බිලාන්තුරේයි හන්දියෙන් අවසන් වන කිලෝමීටර් 5.98ක් දිග ගල්තා ගල්දමා තාරදමන ලද මෙම හන්දියෙන් අවසන් වන කිලෝමීටර් මෙම මාර්ගයේ දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ලෝක බැංකුව විසින් අරමුදල් සපයා අන්තර්ගත සම්බන්ධතා සංවර්ධන ව්‍යාපෘතිය ICDP හරහා මාර්ග සංවර්ධන අධිකාරියේ විසින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත. මන්තිරු දෙකකින් යුක්ත මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති මෙම මාර්ගය එක් මන්තිරුවක පළල මීටර 3.1ක් වන අතරම ෆ්ලෙක්සිබල් පේවුමන්ට් මාර්ගයක් බවටත් සමහර කොටස් රිජිඩ් පේවුමන්ට් මාර්ගයක් බවටත් වෙනස් කරමින් ප්‍රතිසංස්කරණ කිරීමට සැලසුම් කර ඇත. අංක 2 විල්ලුකොළම් මාර්ගය කොක්කඩි චෝලෙයි අම්බිලාන්තුරේයි මාර්ගය ලෙස ඇඳිනෙන මෙම මාර්ගය මනල්පිටිය හන්දියෙන් ආරම්භ වී කඩුක්කාමුණේ වැව විල්ලුකොළම් මායිමහරහා ගොස් තාමරයිපුර හන්දියෙන් අම්බිලාතුරේ අවසන් වන අතර මාර්ගයේ මුළු දිග කිලෝමීටර 4.43කි. මෙම මාර්ගයේ කිලෝමීටර 1ක් පමණ කොන්ක්‍රීට් කර ඇති අතර කිලෝමීටර 1.5ක් ගල්තාර දමා ඉතිරි බහුතරය බොරළු මාර්ගයක් වශයෙන්ද පවතින මෙම මාර්ගයේහි ගල්තාර දමන ලද කොටස පසුගිය වසරේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හරහා මාර්ග සංවර්ධන අධිකාරියේ විසින් රිජීව් පේමන්ට් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදී. ඉතිරි කොටස් ප්‍රතිසංස්කරණය කිරීම අධීර වශයෙන් සිදු කිරීමට අපේක්ෂා කරන අතර මෙම වසරේදී ඒ සඳහා රුපියල් මිලියන 20ක ප්‍රතිපාදන වෙන් කර ඇත. අංක 3 බක්කියල්ල මාර්ගය මේ දිවුලාන වෙල්ලාවෙලි මාර්ගය ලෙස හැඳින්න අතර මුළු දිග කිලෝමීටර 13.2කි. මෙහි කිලෝමීටර 3.2ක් වංගු සහිත වන අතර කිලෝමීටර 4ක් කොන්ක්‍රීට් දමා සකස් කර ඇත. ඉදිරි ප්‍රමාණය DBST සහිත මීට වසර 13කට ප්‍රථම ප්‍රතිසංස්කරණය කරන ලද වර්තමානයේදී අබලන් මාර්ගයකි. නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තු වෙත වෙන්ව ඇති ප්‍රතිපාදන කළමනාකරණය කර ගනිමින් මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 20-25 වසරට රුපියල් මිලියන 31ක් වෙන් කර ඇති අතරම නඩත්තු අරමුදල් මගින් DBST මාර්ග ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. මෙම මාර්ගයේ මීටර 500ක කොටසක් රිජිඩ් පේවුමන්ට් ක්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කිරීමටත් මෙම මාර්ගයේ කිලෝමීටර 5ක කොටසක් පෝරතිඋපත්තු ප්‍රාදේශීය සභාව මගින් නැගෙනහිර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත් කර සංවර්ධනය කිරීමටත් යෝජිතව ඇත. ආ ඉහත පිළිතුරු සපයා ඇත ඈ අදාළ නොවේ.
නන්රි ගෞරව අමචරවරලේ உண்மையிலே உங்களுடைய பதிலானது வரவேற்கத்தக்க பதிலாக நான் பார்க்கின்றேன் என்றால் நான் கேட்ட கேள்விக்கு உண்மையிலே கௌரவ அமைச்சர் அவர்களே உங்களுடைய பதில் வரவேற்க கௌரவ அமைச்சர்களே உங்களுடைய பதில் வரவேற்கத்தக்க பதில் என்னென்றால் முழுமையாக இந்த விடயத்தை ஆராய்ந்து மிக தெளிவாக அந்த பிரதேசத்தினுடைய அந்த தற்பொழுது இருக்கும் நிலைமையை மிக தெளிவாக நீங்கள் சொல்லியிருக்கிறீங்க. அதை வரவேற்கத்தக்க விடயம். கௌரவ அமைச்சர் அவர்களே, இந்த நீங்கள் குறிப்பிட்ட இந்த பாதைகளிலே இந்த அம்புலாந்துறை பாதையானது 2015 இருந்து 19 வரையும் காலப்பகுதிக்குள்ளே ஐ ப்ரொஜெக்டின் கீழே உள்வாங்கப்பட்ட ஒரு வீதி. அந்த வீதியை நீங்கள் சொன்னது வேர்ல்ட் பேங்க் ப்ரொஜெக்டிலே தான் புனரமைப்பு செய்யப்படுகின்றது என்று சொன்னீங்கள். அப்படி என்று சொல்லி சொன்னால் அது சம்பந்தமாக எங்களுடைய ஏனைய போரதீவு பற்று பிரதேச சபையிலேயும் உங்களுக்கு தெரியும் போரதீவு பெற்ற பிரதேச சபைக்கு இதுவரைக்கும் அபிவிருத்தி குழு கூட்டம் கூட பிரதேச அபிவிருத்தி குழு கூட்டம் கூட நடத்தப்படவில்லை. உங்களுடைய அரசாங்கம் வந்து 6 மாதங்கள் ஆக போன்றது, இதுவரைக்கும் பிரதேச அபிவிருத்தி குழு கூட்டம் கூட நடைபெறவில்லை. அப்ப இந்த போரதீவு பெட்ல இருந்து நீங்கள் சொல்ற இந்த பக்கி அல்ல பிரதான வீதி என்று தான் நாங்கள் சொல்றது, வெள்ளாவளியிலே இருந்து பக்கி அல்ல உகன வீதி வரைக்கும் போகும் வீதி தான் அந்த பால் சேதமடைந்த நிலையில இருக்கின்றது. அப்ப இந்த வீதிக்கு நீங்கள் குறிப்பிட்டு நீங்கள் 30 மில்லியன் ரூபாய் காசு இந்த வருடத்திலே ஒதுக்கீடுலே ஒதுக்கப்பட்டிருக்கின்ற, ஆனால் கௌரவ அமைச்சர் அவர்களே இந்த ஜனாதிபதியினுடைய வரவு செலவு திட்டத்தினுடைய உரையிலே மிக தெளிவாக சொல்லப்பட்டது 11 பில்லியன் ரூபாய் வீதி அபிவிருத்திக்கு ஒதுக்கப்படுது என்று, அதிலே 5 பில்லியன் வடமாகாணத்துக்கு என்று சொல்லப்படுகின்றது. அப்படி பார்த்தால் 6 பில்லியன் ரூபாய் தான் ஒட்டுமொத்தமாக நாட்டினுடைய வீதி அபிவிருத்திக்கு ஒதுக்கப்பட போகின்றது. இந்த 6 பில்லியன் ரூபாயிலே வந்து நாங்கள் 25 மாவட்டங்களுக்கு நாங்கள் பிரித்து பார்த்தோம் என்று சொன்னால் அண்ணளவாக ஒரு மாவட்டத்துக்கு சரியாக சமனாக பிரித்தால் 300 மில்லியன் தான் வரும். அதுலேயும் கடந்த காலத்திலே வரலாறை எடுத்து பார்த்தால் ஒரு ஒதுக்கீடு செய்யற நிதியினுடைய 55% மூலதன செலவுக்கு பட்ஜெட்லேயே ஒதுக்கப்பட்டாலும் செலவுகள் நடக்குது. அப்ப 150 மில்லியன் அளவிலே தான் மாவட்டத்துக்கு வரக்கூடியதாக இருக்கு, அதுவும் சமனாக பிரித்தால், அதாவது கொழும்புக்கும் 150 மில்லியன் மட்டங்களும் அப்படி நடக்க போதில்லை. அந்த வகையில இந்த பிரதான வீதியை பாவிக்க முடியாத நிலையில இருக்கின்றது. அண்மையிலே கூட ஒரு ஆம்புலன்ஸ் அந்த வாகனம் போக முடியாம மண்ணை போட்டுதான் வாகனம் போகக்கூடியதாக இருந்தது. அப்ப உடனடியாக உங்களுடைய அமைச்சின் கீழே என்றால் கடந்த வாரத்திலே கடந்த மாதத்தில் நாங்கள் ஒரு கேள்வி கேட்டபொழுது ஆர்டிஏக்கு சம்பந்தப்பட்ட வீதிகளை பற்றி நாங்கள் ஒன்றும் செய்யலாதென்று கேபினட் அமைச்சர் சொல்லியிருந்தார். அப்போ உங்களுடைய ப்ரொவின்சியல் கவுன்சில் மினிஸ்ட்ரியின் ஊடாக இந்த வீதியை உடனடியாக புனரமைப்பு செய்யக்கூடிய வகையான எதுவும் ஏற்பாடுகள் செய்ய முடியுமா?
கரு நியோஜ்ய கதாநாயக துமனி எத்துமா சந்தான் கிளம்பி மார்க்கோட தத்துவ பிலிபந்து அப்பி எக்கங்காய் மீ விசேஷன் பக்கியல்ல மார்கே பக்கியல்ல புறா வித்யா ஸ்மார்க பிரதேசே தத்தத் இதாம துஷ்கர மார்க்கு தீயன்னே நிசா அதால் பிரதிபாதன அப்பே ரட்டே ஆர்த்திகையே பிரமாணியட்ட சரிலன விதியட்டு கரு ஜனாதிபத்துமா விசின் விங்கர்ல தீனா முதல் அமைத்துமா ஹட்டியட்டு ஏ கட்டியுத்து கரணும் இவகையும் தமை அப்பி பிராதேசிய சம்பந்திகரண கமிட்டி சந்தா சபாபதி வருன் பத்கர்ல தீனவா இவகி கந்தவீமே யம் பிரமாதியத் தீனனும் அப்பி பிலிவந்தவு சுயா பலலா கடினமின் இவா கந்தவீமட்ட அவசகரண
நன்றி கௌரவ அமைச்சர்களே. என்னுடைய 2வது கேள்வி இதே போலதான். இப்ப நான் உங்களுடன் கேள்வி எழுப்பியது வந்து 2 பிரதேச செயலகங்களுக்கு உட்பட்ட அம்புலாந்துறை வில்லுக்குளம் போரதீவு பெற்று இந்த வீதிகளை தான் சொன்னான். அதே போலதான் உன்னிச்சையிலிருந்து பாவட்கோடி சென்னைக்கு போகும் பாதை அது வவுனதீவு பிரதேச செயலக பிரிவில் இருக்கின்றது, அதுவும் மிக மோசமான நிலையில் இருக்கின்றது. அந்த பாதை நீண்ட காலமாக புனரமைக்காமல் இருக்கின்றது. அதே போலதான் கிரான் பிரதேச செயலகத்திலே கிரான் புலிப்பாஞ்ச கல்லுக்கு போற பிரதேசத்தில் மிகவும் மோசமாக இருக்கின்றது. கௌரவ அமைச்சர் அவர்களே இந்த மாகாணத்துக்கு ஒதுக்கப்பட்ட நிதி இந்த வருடத்திலே மாகாணத்துக்கு ஒதுக்கப்பட்ட நிதியினுடைய கிழக்கு மாகாணத்துக்கு ஒதுக்கப்பட்ட நிதியினுடைய எண்ணிக்கை எவ்வளவு, கிழக்கு மாகாணத்திலே மட்டக்களப்பு மாவட்டத்துக்கு ஒதுக்கப்பட்ட நிதி எவ்வளவு, அதாவது மாகாண அமைச்சினூடாக இரண்டால் கடந்த மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்திலே கௌரவ கிழக்கு மாகாண ஆளுநர் சொல்லியிருந்தார் கிழக்கு மாகாணத்துக்கு இவ்வளவு நிதி ஒதுக்கப்பட்டிருக்கின்றது. ஆனால் கிழக்கு மாகாண சபையினூடாக நடைபெற இருக்கும் வேலை திட்டங்களை பற்றி கிழக்கு மாகாண சபையில் கிழக்கு மாகாணத்திலே மக்கள் பிரதிநிதிகள் எங்கள் எவருக்கும் எங்களுடைய கௌரவ சிறுநேசனாக இருக்கட்டும் ஏனைய பாராளுமன்ற எங்களுக்கு தெரியாது கிழக்கு மாகாண சபையினுடைய நிதி எதுக்கு ஒதுக்கப்படுது என்று. அப்ப அவங்க ப்ரொபோசல் தயார்படுத்தி அனுப்புறாங்க என்று சொன்னால் மாகாண சபையும் இயங்காத நிலை இல்லை. ஏனென்றால் மாகாண சபை தேர்தலை நடத்தினாலாவது மக்கள் பிரதிநிதிகள் நாங்களாவது நிதியை திரட்டலாம். மாகாண சபை தேர்தலும் நடத்துறது பற்றி அமைச்சர் சொல்லியிருக்கார் அது காலம் போகும். அந்த வகையில் நான் கேட்ட கேள்விகள் இந்த கிழக்கு மாகாண சபைக்கு 2025 ஒதுக்கப்பட்டிருக்க நிதி எவ்வளவு, அதிலே மட்டக்களப்புக்கு ஒதுக்கப்பட்ட நிதி எவ்வளவு, அதிலே இந்த உன்னிச்ச பாவக்கொடி சேன கிரான் போன்ற வீதிகளையும் உள்ளடக்கக்கூடிய வாய்ப்பு இருக்குமா? நன்றி.
கரு நியோஜக கதாநாயக துமே துமா இதிர்பார்க்கல பிரஸ்ன மங்கிதானே திஸ்ட்ரிக் சம்பந்தீகரண கமிட்டுவ ரஸ்வெலா சாகச்சாக்கர் கண்ட புல்வந்தியாக் நிஷிதவ இத்துமாஹாப்பு வெங்கரோ பிரதிபாதன பிரமாணிய சம்பந்த சங்கியாலேக்கன தேண்டமாக இலங்கனே மட்டைக்கு இதிரிபத் கரண்ட் புல்வாங் நமுத் மமஹித்தான் திஸ்ட்ரிக் சம்பந்தீகரண கமிட்டுவேதி திஸ்ட்ரிக்கேட்ட சா அதால பிராதேசிய லேக்கம் கொட்டாசவட்ட வெங்குனு பிரதிபாதன வெங்குமி வசியன் தனகண்ட புல்வாங்கம் தீரம் அப்படி கொஹமட்ட நிவார அயவேங் ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. මීට කලින් අපි දැක්ක ප්‍රධාන මාර්ගවල් ප්‍රධාන පාරවල් වලට තමයි වැඩිපුරම දල් වෙන් කළේ. ඒක වරදක් නෑ. නමුත් ග්‍රාමීය මාර්ග උපතුමාගේ දිස්ත්‍රික්කයේ වගේම අපි ඉන්න පුත්තලන් දිස්ත්‍රික්කයේ බරපතල විදියට හානියට ලක් වෙලා තියෙනවා. ඒවා ක්‍රමිකව එකින් එක ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපි කටයුතු කරනවා.
ඇමතුමක් නැගී සිටින නිසා අප්‍රේල් මාසේ 15 වෙනිදා තාම නිල වශයෙන් හොලිඩේ එකක් දීලා නැහැලු. ඒකට කැබිනට් එකේ අනුමැතියක් අවශ්‍යයිලු. කරුණාකර මේ අවස්ථාවේ ඉන්න නිසා ඒක දැනුවත් කරන මොකද අද උඹ දෙනා රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඔබ තුමාට බාරයි.
Honorable Minister, you want to respond to that or you want to take your time?
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ සතියේ සිකුරාදාත් නිවාඩු දිනයක් හැටියට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මහා සිකුරාදා දිනය නිසා වැඩ කරන දවස් 3යි තියෙන්නේ. අපි තාම තීරණයක් අරගෙන නැහැ මේ දවස නිවාඩු දවසක් බවට පත් කරනවාද කියන එක. ඔබතුමා ඉදිරිපත් කරපු කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කරන්න කැමතියි. නමුත් තාම එබඳු තීරණයක් අරගෙන නැහැ.
Honorable Chaminda Vijayasiri to ask Minister of Trade, Commerce, Food Security and Cooperative Development. Question number 4, Honorable Rohana Bandara to ask the Minister of Public Security and Parliamentary Affairs. Dear Honorable Minister.
Garu Niyojya Kathanayakathumani. ප්‍රශ්නාංක 1A 1 පොලිස් කොස්තාපල් සාමාන්‍ය සේවයේ 10,966යි පුරප්පාඩු විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් පුරප්පාඩු 2,588යි කාන්තා පොලිස් කොස්තාපල් පුරප්පාඩු සාමාන්‍ය සේවයේ 4,043යි විශේෂ කාර්ය බලකායේ 4,686යි පොලිස් කොස්තාපල් රියදුරු පුරප්පාඩු 734යි පොලිස් සාමාන්‍ය සේවය විශේෂ කාර්ය බලකාය 176යි උප පොලිස් පරීක්ෂක 357ක් පුරප්පාඩු විශේෂ කාර්ය බලකාය 25යි කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුරු 63ක් පුරප්පාඩු විශේෂ කාර්ය බලකාය පුරප්පාඩු නැහැ සහකාර පොලිස් අධිකාරී තනතුරු 7ක් පුරප්පාඩු විශේෂ කාර්ය බලකාය 2යි මේ අනුව සමස්ත පුරප්පාඩු ප්‍රමාණය පොලිස් සේවයේ 23,170කුත් විශේෂ කාර්ය බලකාය 2,877කුත් වශයෙන් පුරප්පාඩු 26,047ක් මේ වෙනකොට සමස්ත පොලිස් සේවයේ තියෙනවා. ඊට අමතරව සහාය සේවා තනතුරු පුරප්පාඩු 1,828කුත් තියෙනවා. ඊළඟට A2 උසස්සීන් ලබා දීමේ යම් මන්දගාමී තත්ත්වයක් පවතිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊට හේතු වන්නේ උසස්සීන් සහ බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අධිකරණ කටයුතු 100කට වඩා වැඩි ප්‍රමාණයක් පවරලා තියෙනවා. ඒ නිසා යම් ප්‍රමාදයක් තියෙනවා. සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා විවෘත තරඟ විභාගයේ බඳවා ගැනීම අවසන් අධියේ තියෙනවා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී 46ක්, කාන්තා සහකාර පොලිස් අධිකාරු 3ක්, STF සඳහා සහකාර පොලිස් අධිකාරු 2ක් ලබන මාසයේදී බඳවා ගන්න සියලු කටයුතු කරලා අවසන් අධියේ පවතින්නේ. ශ්‍රී ලංකා පොලිසියේ විධායක සේවා ගණයේ එක් එක් තනතුරුවල පුරප්පාඩු ඇති විට එම තනතුරට අදාළ අනුමත බඳවා ගැනීම හා උසස් කිරීම පරිපාටියෙන් සඳහන් පරිදි අදාළ සුසුකම් සපුරා ඇති නිලධාරයන් උසස් කිරීම සිදු කරනවා. දැනට නිලධාරීන් 5,612ක් සාමාන්�ය සේවෙත්, STF එකේ 111 දෙනෙකුත්, සහායක සේවා 217කුත් වශයෙන් 5,940ක් උසස් වීම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ උසස් වීම ඉදිරියේදී ලබා දීමට පියවර ගන්නවා. එහිදී එම උසස් වීම ලබා දෙන අවස්ථාවේ සලකා බලන මූලික සුසුකම් විවිධ හේතුන් මත සපුරා ගැනීමට නොහැකි වූ ඉතිරි නිලධාරියන් විසින් ඔහුගේ සුසුකම් සපුරා ගැනීමෙන් පසු ඔවුන්ට හිමි උසස් වීම ලබා දීම සඳහා අභියායතන ඉදිරිපත් කළ පසු සුසුකම් සපුරා පරීක්ෂා කර බල අදාළ පත්තිනි ලබා දීමට කටයුතු කරනවා. අංක 3, රෝම ඉලක්කම් 3, ශ්‍රී ලංකා පොලිසියේ නියාමන සේවා ගණයේ තනතුරට අදාළ බඳවා ගැනීම උසස් කිරීම පරිපාටින් පොලිස් ජාතික පොලිස් කොමිසම් සභාව විසින් 20/10/2023 අනුමත කර ඇතත් එම පරිපාටිවල හඳුනාගත් අඩුපාඩු සංශෝධනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බැවින් ඒ අනුමත කර ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරු උසස්ීම් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි කඩිනම් පියවර ගන්නවා. අංක 4 පොලිස් නිලධාරීන්ගේ වැටුප් සහ සුපසාධන පහසුකම් ඉහළ දැන්වීම සඳහා 2025 පොලිස් නිලධාරීන්ගේ වැටුප් සහ සුපසාධන පහසුකම් ඉහළ දැන්වීම සඳහා 2025 ආය වැලේකණේ සහ පොලිස් ත්‍යාගයේ අරමුදල මගින් පහත සනාන් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ආහාර නිලැඳුම් පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 5500ක් වෙන් කරලා තියෙනවා. පොලිස් ස්ථානවල පවතින පහත සඳහන් ගොඩනැගිලි අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම විවේකාගාර සහ බැරක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 285ක් නිල නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 30ක් ඇතුළු පොලිස් ස්ථාන සහ පවතින වෙනත් ගොඩනැගිලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා මිලියන 1300ක් වෙන් කරලා තියෙනවා. පවතින ගොඩනැගිලිවල අඩුපාඩු සකස් කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කරලා තියෙන අතර එම ගොඩනැගිලිවල නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. අමතර වශයෙන් ත්‍යාග අරමුදලෙන් 2020-25 වර්ෂ සඳහා වියදම් ඇත්තමේන්තුව තුළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රේණියා ඉන් 15 ශ්‍රේණී නිලධාරීන්ගේ විවාහක නිවාස නිල නිවාස බැරක් හා භෝජනාගාර ඉදිකිරීම අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන වෙන් කරලා තියෙන අතර පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සුබසාධන පහසුකම් සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා 2025 වර්ෂ සඳහා. පොලිස් නිලධාරීන්ගේ සෞඛ්‍ය සුබසාධනයන් ඉහළ නැන්වීම සඳහා පොලිස් රෝහලේ වැය ශීර්ෂ 1204 මගින් රාජකාරී දී ආබාධිත තත්ත්වයට පත්වන නිලධාරීන්ට කෘතිම අත්පාද මිලදී ගැනීමට පහසුකම් 2025 වර්ෂයේ සිට ආරම්භ කරලා තියෙනවා. පොලිස් නිලධාරීන් බොහොමයක් රාජකාරී අවිවේකයේ මත බෝනවන රෝගවලට ගොදුරු වෙමින් රෝගී තත්ත්වයට පත් වෙමින් තියෙනවා. එම නිලධාරීන්ගේ රෝගී ප්‍රතිකාර සඳහා අවශ්‍ය රසායනාගාර පරීක්ෂණා වෛද්‍ය පහසුකම් පොලිස් රෝහලේ නොමැති නිසා නොමැති අවස්ථාවල බාහිර රෝහල වලින් ප්‍රතිකාර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා දීලා තියෙනවා. පොලිස් නිලධාරීන්ට දැනට පවතින ආර්ථික තත්ත්වයට ගැලපෙන පරිදි වැටුප් පැලයක් හිමි කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට විශේෂ වූ වැටුප් ක්‍රමයක් සැකසීමට අවධානය යොමු කරලා තියෙනවා. පොලිස් නිලධාරියන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැන්වීම සඳහා 2013-17 දින ඇති පොලිස්පති චක්‍රලේඛ 24/16 සහ ආයතන චක්‍රලේඛ 1/2013 මගින් සලසා ඇති ප්‍රතිපාදන අනුව සමත් නිලධාරීන් සඳහා දුෂ්කර දීමනා යහපත් කල්ක්‍රියා දීමනා නිල ඇඳුම් පිරිසුදු කිරීමේ දීමනා ගෙවීම් කරනු ලබන අතර එමගින් එක් එක් විෂයපතයන්ට අදාළ වර්ගීකරණයන් 21ක් යටතේ ඉදිරි දිරි දීමනාවන් ගෙවීම් කරන්න මෙම චක්‍රලේඛයේ සංශෝධනය කර මෙමගින් නිලධාරීන්ට හිමිවන ප්‍රතිලාභ වැඩි කර දීම සඳහා මේ වන විට කමිටුවක් පත් කරලා තියෙනවා. පොලිස් නිලධාරීන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැන්වීම සඳහා 23/7 දින ඇති පොලිස්පති චක්‍රලේඛ 2016-13 ආයතන චක්‍රලේඛ 1/2013 මගින් ගෙවනු ලබන දීමනාව වර්තමානයට ගැලපෙන ආකාරයට සකස් කර ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිගේ අනුමැතිය පරිදි අධ්‍යක්ෂක සුබසාධකගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර මේ වන විට ඒ කටයුතු සිදු කරමින් පවතිනවා. ශ්‍රී ලංකා පොලිස් සේවයට අදාළ වෙනම වැටුප් විහිවක් ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර දැනටමත් ඒ සම්බන්ධයෙන් කෙටුම්පතක් වැඩබලන පොලිස්පතිවරයා විසින් සකස් කර තියෙනවා. මේ වන විට එම කෙටුම්පත අධ්‍යයනය කරමින් සිටින අතර මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට ගනු ලබන තීරණය අනුව 2026 වසරේ අයවැය යෝජනාවලියට ඇතුළත් කිරීමට ඇති හැකියාව සොයා බලමින් සිටිනවා. ආ පැනන නංගි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මං හිතන්නේ අපි පනතක් සම්මත කරගත්ත අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳව පනත් කෙටුම්පත කියලා. එතකොට මේ කටයුත්තට අපි කෙලින්ම තව ආයතන ගණනාවක් මේ සම්බන්ධව දැනුවම් කිරීමට යොමුණත් පොලිසිය ඉස්සරහ තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. පොලිසියට තමයි අපි ඉස්සරලාම යොමු වෙන්නේ. එතකොට ඒ අපරාධයකින් කෙනෙක් උත්පාදනය කරගන්න තැනකට යොමු කරන තැනම ගත්තාම ඊටාම අන්ත දූෂිත තැනට පත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුම් බවට පත් වෙන්නේ මේ ආයතන ලබා දෙන පහසුකම් සහ වැටුප් පිළිබඳ ප්‍රශ්න. ඒ වගේම අනිත් පැත්තෙන් තියෙන මේ පුරප්පාඩු. මේ පුරප්පාඩු නොපිරවීම නිසා මේ ආයතන පෑය 12ක රාජකාරී කරන්න සිද්ධ වෙන කණ්ඩායමක්. ඊට පස්සේ පෑය 12ට අමතරව තවත් රෝඩ් බ්ලොක් වලට වගේ තව පෑය දෙකක් විතර යොමු කරනවා. ඊට පස්සේ මෙයාලගේ නිමාඩු ලැබෙන්නේ නැහැ. ඒකත් නිමාඩුව ගන්න දවස යනකොට ඉන්ෆෙක්ෂන් කියන දවසක් වුණොත් කොහොමවත් හම් වෙන්නේ නැහැ. මේ ආයතන තමන්ගේ කිට්ටුම ස්ථානයක රාජකාරී කරන්නට ඉඩ කඩස ලැබලා දෙන්නේ නැහැ. විවිධ කාරණා ගණනාවක් එක්ක පොලිස් සේවයේ ඉන්න අය තෘප්තිමත් නැහැ. තෘප්තිමත් නැති තත්ත්වයක තමයි ඉන්නේ. එතකොට මේ දූෂණ වළක්වන්න තියෙන තැනම ආයේ දූෂණ කරන තැනටපත් වෙන්නේ මේ ඇයට සාධාරණ රාජකාරීමේ ඉෂ්ට කිරීමේදී ලබා දිය යුතු අනිත් ආයතනවලට සාපේක්ෂව ලැබිය යුතු දේවල් ලැබෙන්නේ නැහැ. දැන් මේ කට්ටියට සාමාන්‍ය මේ ආරක්ෂක අංශ නිසා ළඟම ඉන්න කණ්ඩායම තමයි අපේ ආරක්ෂක හමුදාව. එතකොට ආරක්ෂක හමුදාව ඇයට ලැබෙන රේෂන් එක නැත්නම් ආහාර සඳහා දෙන දීමනාවත් මේ ඇයට ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ආරක්ෂක හමුදාවේ ඉන්න අය අවුරුදු 22කින් රාජකාරී කරලා විශ්‍රාම යෑමේ හැකියාව තියෙනවා. පොලිස් සේවයේ අවුරුදු 35ක් 40ක් අතර කාලයක් රාජකාරී කරලා තමයි විශ්‍රාම යන්නේ. ඒත් අර වැටුපට සමාන විශ්‍රාම වැටුපක් මේ ඇයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා දැන් කරුණු ගණනාවක් මං හිතන්නේ කිව්වා 2026 අයවැයට ඉදිරිපත් කරනවා කියන කාරණේ ඔබතුමා ඉදිරිපත් කරා. ඒ නිසා කඩිනමින් මං හිතන්නේ මේ පොලිස් සේවයේ සාධාරණ යුක්තිගරුක සේවාවක් කිරීම සඳහා මෙරටේ හොරකම දූෂණය වංචාව වැළැක්වීම සඳහා කටයුතු කිරීමට මෙයට අනුබල දීම සඳහා මේ කියන කරුණු කාරණා පිළිබඳ අවධානය යොමු කරලා මේ කට්ටිය ඉසස් ගැටුප්තලයක සහ ඒ කට්ටියගේ හොඳ තෘප්තිමත් රාජ සේවයක් ලබා දීම වෙනුවෙන් ආරක්ෂක සේවයක් ලබා දීම වෙනුවෙන් කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවාද ඒ සඳහා කවද්ද මේ කටයුතු ඉෂ්ට කරන්න කියන කාරණය ඔබතුමා විසඳ කැමති.
ගරු මන්ත්‍රීතුමනි ඔබ කියපු බොහෝ කාරණා සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා. 2026-25 අයවැලේකෙනින් ඒ සඳහා මුදල් ප්‍රතිපාදනත් වෙන් කරලා තියෙනවා. ඒ වගේම පවතින පුරප්පාඩු වලින් අපි ලබන මාසයේ ගැසට් පත්‍රය නිකුත් කරන්න සැලසුම් කරලා තියෙනවා. පොලිස් සේවයට 2500ක් බඳවා ගන්න. ඒ වගේම අකණ්ඩව මොකද ට්‍රේනින් කොලෙජ් ප්‍රමාණය අනුව තම බඳවා ගැනීම කරන්න සිද්ධ වෙන්නේ. මාස 6ක පුහුණු පාඨමාලාවක් හදාරන්න වෙනවා. කඩිනමින් 2500ක් බඳවා ගන්න අනුමැතිය ලැබලා දීලා තියෙනවා. ඉදිරියේදී අකණ්ඩව බඳවා ගැනීම සිද්ධ කරනවා. ඔබ කිව්වා වගේ ඔවුන්ට තියෙන රාජකාරීමේ ගැටලු සමග තියෙන පීඩාකාරී තත්ත්වය වළක්වාලීම සඳහා බොහෝ පියවර අරන් තියෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් පුළුල් කරන්නත් ස්ථාන මාරු ලබා දීමේදී හැකි තරම් දුරට තමන්ගේ පොලිස් වසමේ නෙවේ පොලිස් වසම තුල ස්ථාන මාරු ලබා දෙන්නේ නැහැ. පොලිස් වසමට ආසන්න වසමක ස්ථාන මාරු ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. පොලිස් සේවයේ තියෙන විශාල ගැටලු ප්‍රමාණයක් විසඳා ගැනීම සඳහා අපි මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි මේ උසස් වීම සම්බන්ධයෙන් අධිකරණයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන අධිකරණ කටයුතු නැත්නම් නඩු 100ක් සම්බන්ධයෙන් අපි නීතිපති තුමා එක්ක දැන් සාකච්ඡා කරමින් ඉන්නවා. මේවා සමතෙකට පත් කරලා ඔවුන්ගේ සේවා ගැටලු කඩිනමින් විසඳන්න ඒ සඳහා අවශ්‍ය පියවර පෞගිය මාස 4 තුල ආරම්භ තියෙනවා. ඉදිරියේදී මේක වඩා ශක්තිමත්ව කාර්යක්ෂම කරන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. ඒ පිළිබඳ ඉක්මනින් අවධානය යොමු කරලා කටයුතු කරන්න මේවා සාකච්ඡා වුණාට ක්‍රියාත්මක වීමේදී හැමදාම ප්‍රමාද වීම තියෙනවා. සමගි දෙවනි අතුරු ප්‍රශ්නේ විදිහට ඔබතුමාලා මේ 2025 හතරවෙනි මාසේ 4 වෙනිදා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. පොලිසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම. එතකොට දැන් මේ ඔබතුමා දන්න ප්‍රජා පොලිස් කමිටු කියලා මේ රටේ ග්‍රාමසේවක වසම් 14022 ම ආවරණය වෙන විදිහට මේ වෙනකොටත් සාර්ථකව යන ප්‍රජා පොලිස් කමිටු නිර්මාණය කරලා ඉතාම සාර්ථකව මේකට දේශපාලන නැත්ක ගැනීමකින් තොරව ගමේ ඉන්න විද්වත් නැත්නම් ගමේ ජනතාව අතර තියෙන විශ්වාසය මත ගොඩනැගිච්ච කණ්ඩායමක් මේකේ තනතුරු ලබාගෙන මේ කටයුතු කරගෙන යනවා. දැන් එතකොට ඔබතුමාලා ක්ලීන් ශ්‍රී ලංකා කියන කාරණෙත් එක්ක ආඳගෙන මේ අලුත් චක්‍රලේඛයක් ඇතුළත් කරලා මේ දේශපාලන අතපෙවීමද මේ කරන්න යන්නේ. අපිට පේනවා පොලිස් සේවයට දැන් අපි දැක්කා ගිරිබාවේ මේ කොබේගනේ වාසි මහත්තයා බුදුමලා මාරු කරනවා. ඉතින් පොලිස් කමිෂමෙන් නැවත යාට ඒක අත්හිටුවලා නැවත ස්ථාන ලබා. හැබැයි තාම ඒ පත්‍රි මිලිපිය ලබා දීලා කටයුතු කරන්න එතුමාට කලින් චෝදනා ලකස් කරලා නැහැ. දැන් වැඩේ වැරදුනාට පස්සේ දැන් චෝදනා සකස් කර කර මෙතුමගේ ඒ ස්ථාන මාරු කිරීම සාධාරණීකරණය කටයුතු කරනවා. ඒ නිසා අපිට පේන්නේ මේ එතන පොලිස් ස්ථාන වලටත් බලපෑම් කරලා ඊට පස්සේ ප්‍රජා පොලිස් මේ කමිටුත් අහෝසි කරලා බිමටත් මේ දේශපාලන බලපෑම ඔබතුමාලා දේශපාලන කර ගැනීම සඳහා ඔබතුමාලා ගමේ යාන්ත්‍රණයත් මේකට ඈඳන්නට පොලිසියත් එක්ක කරගෙන කටයුතු කරගෙන යන්නේ කියන කාරණේ දැනගන්න කැමතියි.
දේශපාලනීකරණය වෙලා තියෙන පොලිසිය දේශපාලනීකරණය මුදවා ගැනීමට අවශ්‍ය පියවර අරන් තියෙනවා. ප්‍රජා පොලිස් කමිටු කාලයක් තිස්සේ ස්ථාපිත වෙලා තිබුණා. අපි දැක්කා පහුගිය කාලේ පුරාම අපරාධ වර්ධනය වෙච්ච දිශානතියක් තමයි තියෙන්නේ. පාතාලේ මත්ද්‍රව්‍ය ගම්වල පාසල් ලැබුම් දක්වා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තිබුණා. එහිඳ අපි තීන්දුව කරා දේශපාලනීකරණය නොවු කමිටු හදන්න, මහජන ආරක්ෂක කමිටු හදන්න. ඒකෙදී අපි ඔබ චක්‍රලේක හොඳින් අධ්‍යයනය කරන්න ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ වගේම ඒ විතරක් නෙවෙයි ආගමික නායකයෝ, ඒ වගේම ප්‍රදේශයේ ඉන්න විදුහල්පතිවරු, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, විශ්‍රාමික හමුදා නිලධාරීන්, තරුණ නියෝජන 25යි, කාන්තා නියෝජන 25යි, සමස්ත ගම ආවරණය වෙන හොඳ ශක්තිමත් කමිටුවක්. ඊටවීම තම අපි අරමුණ මෙතෙක්කල් සමහර කමිටු යොදාගෙන තිබුණේ ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකින් දඩයන් කිරීම සඳහා එවැනි කමිටු අපි අහෝසි කරලා විධිමත් දේශපාලන පක්ෂපාට බේදෙන් තොරව සියලු දෙනා එකරාශි කරගත්ත අපරාධ මර්ධනයට යහකිල්ල අපරාධ නිවාරණ නැත්තම් අපරාධයක් වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන් කමිටු හදන්න අපි තීන්දුව කරලා තියෙනවා. ඒ සඳහා පක්ෂපාට බෙදෙන් තොරව ග්‍රාම නිලධාරී කොට්ටාසින්න සියලු දෙනා එකට ඒකාබද්ධ කරගන්න. ඔබ කිව්වා වගේම යම් යම් පොලිස් ස්ථානවල ප්‍රජා කමිටු හරහා සාධනීය සේවාවක් කරපු තැන් නැතුවා නොවේ. ඒ අයත් මේකට බද්ධ කරගන්න අපි උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව අපිට අවශ්‍යයි අපරාධයක් සිදු වුණාට පස්සේ පසුපස හඹා යනවට අමතරව අපරාධය වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීමත් විශේෂයෙන් මහජන ව්‍යසනයක් නැත්තම් පීඩාවක් බවට පත් වෙලා තියෙන මත්ද්‍රව්‍ය උවදුර ගම්මාන මට්ටමේ ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක සමාජයෙන් තුරන් කර ගැනීම සඳහා ශක්තිමත් මහජන තෙරපුමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් මේ මහජන ආරක්ෂක කමිටුව භාවිත කරනවා. ඒ වෙනුවෙන් තමයි මහජන ආරක්ෂක කමිටුව පිටුලා තියෙන්නේ. මේකේ ප්‍රධානම අරමුණ තමයි මේ දේශපාලනීකරණය වෙලා තියෙන සමහර කමිටු විසිරුවා ඇරලා ශක්තිමත් දේශපාලනින් තොර මහජන ආරක්ෂක කමිටුවක් නිර්මාණය කර ගැනීම.
Question number 5 for oral answers. Question number 5, Honorable J.C. Alawathuwala to ask the Minister of... Okay.